භාවනාව ගැන කතා කරනකොට නිතර කියවෙන වචන පෙළක් තිබෙනවා. කාටත් හුරු පුරුදු සිහිය, අවධානය, දුවන හිත, ඒකාග්‍රතාවය, සමාධිය, නිශ්චලත්වය, තැන්පත් බව, මේ වචන එක එකට විවිධ අර්ථකථනත් ඇති. බොහෝ විට වචන පමණක්ම වූ, වචනවලට පමණක්ම සීමා වූ මේ ශබ්ද කිසියම් දුරකට අත්දැකීමක් බවට භාවනාවෙන් පත් වෙනවා. ඒක තවදුරටත් වචන නෙමෙයි, හුදු වචන නෙමෙයි, නිකම්ම නිකං හිස් වචන නෙමෙයි, තමන්ගේම අත්දැකීමක් බවට පත් වෙනවා. ඒකට වචනයක් අත්දැකීමක් බවට. සංකල්පයක් යථාර්ථයක් බවට. පෙරලෙන පරිණාමය වෙන මහා ප්‍රාතිහාරයක් තමා භාවනාවෙන් සිදුවෙන්නේ. හිත දුවනවා, හිත විසිරෙනවා, චංචලයි, සිතිවිලි එනවා. දැන් මේ කාරණා පිළිබඳ, මේ අදහස් පිළිබඳ අපි නිතර නිතර කතා කරමු. හිත දුවනවා නැත්නම් මේ දුවන හිත ප්‍රශ්නයක් වෙන්නේ හිත එකඟ කරන්න ගියාම. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෙමෙයි. හිත ප්‍රශ්නයක් වෙන්නේ හිතත් එක්ක අපි යමක් කරන්න යනකොට. මේ දුවන හිත බොහෝ විට ප්‍රශ්නයක් වෙන්නේ පාඩම් කරන්න ගියාම. එහෙම නැත්නම් ලොකු දුකකින් ඉන්නකොට. මේ හිත ප්‍රශ්නයක් වෙන්නේ. මේ අවස්ථා දෙකේදීම අපිට අවශ්‍ය වෙනවා හිත වෙනස් කරගන්න. එක්ක දුකෙන් ඉන්නකොට එයින් හිත නිදහස් කරගන්න ක්‍රම හොයනවා. මේ පාඩම් කරන්න යනකොට එහි හිත පිහිටවන්නට උපක්‍රම හොයනවා. ඒ අවස්ථා දෙකෙන් තොරව හැර මේ හිත ගැන අපි ලොකු අවධානයක් ජීවිතේ යොමු කරන්නේ නැහැ. මේ හිතට ඕන විදිහට ඉන්න අරිනවා. එයාට ඕනේ විදිහට අපි ඉන්නවා. හිතක් තියෙනවද නැද්ද කියන ඒ දැනීමවත් නැහැ. හිත කියන්නේ නිකම්ම නිකම් වචනයක්. මේ මොකට මේ වචනේ පාවිච්චි කරනවද නැහැ අවබෝධයක්. හිත ප්‍රශ්නයක් එන්නේ අපි ලොකු පීඩාවක ඉන්නකොට. ලොකු පීඩාවක ඉන්නකොට ඔන්න එතකොට තේරෙනවා මේ හිතක් කියලා දෙයක් තියෙනවා. ඒ පීඩාව කායික නෙමෙයි. ඒ මානසික පීඩාව කායටත් පීඩාවක්. බඩගිනියෙන්නෙත් නෑ, කණ්ඩත් නෑ, නිින්ද යන්නෙත් නෑ. හුස්ම ගන්නත් අමාරුයි, ඔළුව රිදෙනවා. එහෙම මේ ඒ මානසික පීඩාව නිසා දැනෙන කායික පීඩාව තියෙනවා. හැබැයි මේ මූලික පීඩාව මානසිකයි. අනේ එතනදී අපිට අවශ්‍ය වෙනවා, අවශ්‍යතාවයක් ඇති වෙනවා කුමක් හෝ වෙනසක් කරගන්න. හිත පිළිබඳ වෙනසක් කරගෙන එක්කෝ අමතක කරලා දාන්න ක්‍රම හොයනවා. ඒ ප්‍රශ්නය, ඒ දුක අමතක කර දාන්න, යටපත් කරන්න, හිතින් මකා දාන්න. ඒ වගේම අර යමක් පාඩම් කරන්න ගියාම හිත ඒ පාඩමේ නැති විටත් උත්සාහයක් අපිට ගන්නවා. කොහොමද මේ හිත එක්තැන් කරගන්නේ? ඒ අවස්ථා දෙකෙන් හැර හිතක් තියෙනවද නැද්ද? අපි සැලකිලිමත් වෙන්නෙත් නැහැ, අපිට ඕනෙත් නැහැ. ශරීරයත් එක්ක අපේ ගනුදෙනු කරමින් අපි ජීවත් වෙනවා. ඒතර දෛනික ජීවිතයේ, එදිනෙදා ජීවිතයේ කියන්නේ මේ ශරීරයත් එක්ක කරන ගනුදෙනුවකට. එයාට ඕනේ දේ දෙනවා, ශරීරය ඉල්ලන ඉල්ලන දේ දෙනවා. මේ ශරීරේ ලොකු දේවල් ඉල්ලන්නෙත් නැහැ, ඉල්ලන ඉල්ලන ටික දෙනවා. ඒ අවශ්‍යතා පිරිමහමින් ශරීරයේහි සේවකයෙකුසේ, ශරීරයේහි දාසයෙකුසේ අපි කටයුතු කරනවා. ඒ තමයි සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතයේ අනු ශරීරයේ මුල් කරගත් ජීවිතයක්, කායික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් ජීවිතයක්. අපේ හැම සතුටක්ම නාභිගත වෙන්නේ ඒ කායික අවශ්‍යතා මත. සතුට කියන දේ, අපි ප්‍රශ්න කියන දේවල්කට සියල්ල ඒ කායික වශයෙන් ප්‍රශ්නයක් නැත්නම් අපි හිතනවා දැන් හරි කියලා. ඒ බඳු ජීවිතයකින් ආධ්‍යාත්මික ජීවිතයකට අපි පියවරක් තබලා තියෙනවා, පිම්මක් පැනලා තියෙනවා. දැන් මෙතනදී අපිට සමහර විට ජීවිතයේ මුල් වරට මනස යනු කුමක්දැයි දකින්නට ලැබෙනවා. මෙතෙක් කාලයක් අපි දැක්කේ ශරීරය විතරයි. ජීවිතයේ උනේ ශරීරය. ජීවත් වීමේ ඉලක්කය උනේ ශරීරය. එතන සිටි කෙනෙකු එතනින් අභ්‍යන්තරයට ගමන් කර තිබෙනවාද? බාහිර කයින් අභ්‍යන්තර මනස වෙතට මුල් වරට මනස යනු කුමක් දැයි තමන්ගේම අත්දැකීමක් කරගෙන තිබෙනවා. අපිට මේ මනස කියලා දකින්ට ලැබෙන්නේ ලස්සන දෙයක් නෙමෙයි. දැන් මනස සිත ගැන සමහර විස්තර, සමහර පොත්පත්වල තිබෙන විස්තර බොහෝම රමණීයයි, චමත්කාරයි. හරියට මේ මල්ලත්තක් ගැන කරන විස්තර වගේ තමා මනස ගැන කර තිබෙන ඒ තොරතුරු ඉදිරිපත් කර තිබෙන ඒ දත්ත. හැබැයි එහෙම ලස්සන මනසක් නම් මේ භවනා කරන්න වාඩි වුණාම කෙනෙකුට ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මහා කලබලයක් තමයි පේන්නේ. හරියට කම්හලක් වගේ, කර්මාන්ත ශාලාවක් වගේ, මහ ഘോഷාවක් නොකඩවා ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක් වගේ කිසිම පිළිවෙලක් නැහැ. කර්මාන්ත ශාලාවක නම් පිළිවෙලක් තියෙනවා, කම්හලක නම් එහෙම පිළිවෙලකුත් නැහැ වගේ. නමුත් ඒ කම්හලෙත් පිළිවෙලක් තිබෙනවා, එහෙම පිළිවෙලක්වත් මනසෙයි නැහැ. මේ මොහොතේ හිතන දේ මේ මොහොතට අවශ්‍යත් නැහැ, කලින් සිතූ දෙයට සම්බන්ධෙකුත් නැහැ, ඊළඟට කරන්න තියෙන කාර්යයට අදාළත් නැහැ. ඉතර කිසිම අදාළත්වයකින් තොර සිතිවිලි සහ සිතීම් නිරන්තරයෙන්ම ගලාගෙන යනවා. ඒවත් එක්ක අපි පටලැවෙනවා. මේ මනසේ ගලාගෙන යන වේගය, කියන්නේ සිතිවිලි එන වේගය අපිට අල්ලන්න බෑ. ඒ වේගය යම් යම් දේවල් වල වේගය අපි මනිනවා. ඇවිදීමේ වේගය, වාහන පදවන වේගය, ශබ්දේ වේගය, ආලෝකයේ වේගය. එහෙම මනින්ට පුළුවන් වේගයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මනින්ට පුළුවන් පොඩි වේගයක් නෙමෙයි. දැන් කොපමණ වේගයෙන් සිතවිලි එනවද කියන එක අපිටම හිතාගන්න බෑ. කොපමණ වේගයෙන්ද අපි හිතන්නේ, කල්පනා කරන්නේ? එක සිතිවිල්ලකට පස්සුව අනිත් සිතිවිල්ල එන්නේ කොපමණ වේගයෙන්ද? සමහර විට මොන සිතිවිල්ලද මේ හිතේ තියෙන්නේ, කොයි සිතිවිල්ලද ඇවිත් ගියේ දැනගන්න තරමට ඉඩක් නැහැ. එපමණට වේගයෙන් සිතිවිලි ඇති වී නැති වී යනවා. මනසේ වේගයට සමාන කරන්න පුළුවන් භෞතික වේගයක් කෙන හිතාගන්නටවත් බැ. මනම භෞතික දෙයක්වත් එපමණ වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් එය මේ ආඩම්බරයට කාරණයක් කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. මේ මනස තරම් වේගවත් දෙයක් තවත් නැහැ. සිතිවිලි තරම් වේගයෙන් එන යන තවත් දෙයක් නැහැ කියලා. නමුත් ඒ ආඩම්බර වෙන්න කාරණයකට වඩා සංවේගයට කාරණයක්. මක් නිසාද එහෙම වේගයක් අපිට අවශ්‍ය නැහැ. අපි කවුරුවත් එහෙම වේගයෙන් වැඩ කරන අය නෙමෙයි. ඔය හිතේ වේගයට අපිට බෑ වැඩ කරන්න. කොහොමත් බෑ. මේ ශරීරයට එහෙම දුවන්න බෑ හිතේ වේගෙට. ශරීරයට බෑ එහෙම එක තත්පරයකදී වැඩ 10ක් 15ක් කරන්න. හිතට පුළුවන් වුණාට. දැන් අනවශ්‍ය වේගයකින් අපේ මනස දුවන. අනවශ්‍ය වේගයකින්. ත්‍රි වෙහෙස කියන කාරණේට එක හේතුවක් තමයි මේ අනවශ්‍ය වේගය. මනසේ තියෙන අනවශ්‍ය වේගය. ඔය ජීවිතයේ දැනෙන වෙහෙසට එක හේතුවක්. මේ අනවශ්‍ය වේගයකින් හිතන්නේ අවශ්‍ය දේවලුත් නෙමෙයි. ඒ වේගෙන් අවශ්‍ය දේවල් හිතුවනම් කවන්නේ. නමුත් බලන්න, කලින් භාවනා කරමින් සිටින විට, ඇවිදින විට, සක්මන් භාවනාවේදී හුස්ම ගැන භාවනා කරමින් සිටින විට, ඒ හිතට සිතිවිලි ඒ කළ කාර්යයට අවශ්‍ය සිතිවිලිද, ඒ සිතිවිලි වලින් උදව්වක් වුණාද, අදාළද? බොහෝ විට අපිට මතක් වෙන්නේ ඊට අදාළ නැති දේවල්. මොනව කළා, මොන කාර්ය කළා, ඒ වෙලාවට හිතට එන්නේ ඒ කරන කාර්යයට අදාළ නැති සිතිවිලි වැඩිපුර එන්නේ. ඒ සම්පූර්ණයෙන්ම බාධාවක්. කිසියම් කාර්යයක් සාවධානව කරන්න, හොඳින් ඉෂ්ට කරන්න. ඒ අනවශ්‍ය සිතිවිලි අනවශ්‍ය වේගයකින්. අපිට ඕනේ දේ නෙමේ හිතෙන්නේ. අපට අවශ්‍ය දෙයක් හිතන්න හරි අමාරුයි. බොහෝමයක් සිතිවිලි අපේ පාලනයෙන් තොරයි. අපිට අවශ්‍යත් නැති අපි හිතුවෙත් නැති හිතන්න ඕනෙත් නැති කල්පනාවන් තමයි වැඩිපුරම තෙවුලිය වැඩ කරන්නේ. දැන් මේ කාරණා මා කියන නිසාම නෙමෙයි මේ කල්යාණ මිත්‍රයන්ගේ භවනාවේදී හැම දිනාටම අත්දකින්න ලැබුණ දේ. ඒ ලැබුණ දේ ගැනයි මා කතා කරන්නේ. මේ තමයි අපේ වර්තමාන හිතේ තත්වය. භාවනාව යනු එක්තරා විදිහකට පරේක්ෂණය තමන් විසින් තමන් ගැනම කරනු ලබන පරේක්ෂණය. තමන් විසින් තමන් ගැනම තමන් තුලින්ම කරන පරේක්ෂණය. ඒතර පරේක්ෂකයක් තමන් පරේක්ෂණයක් තමන්මයි. ඒ මාතෘකාවත් තමන්. දැන් මේ හිත ගැන කළ භාවනාවේදී නැතිනම් මේ මොන භාවනාව කළත් මේ හිත දකින්න ලැබෙනවා. ඒ තමයි වැදගත්ම කාරණය. මොන භාවනා කමඨහන අපි ගත්තත්, හුස්ම ගත්තත්, සක්මන් භාවනාව ගත්තත්, සවන් දීම ගත්තත්, මෛත්‍රී භාවනාව ගත්තත්, කල්‍යාණ මිත්‍රවරුනි, ඒ කමඨහන් නෙමේ අපේට පේන්නේ හිතයි, දුවන හිත. සිතවිලි. එතකොට ඒ හිත පිළිබඳ අපි නිරීක්ෂණය කළ කාරණා දෙක තුනක් තමයි මේ සාකච්ඡා කළේ. පළවෙනි කාරණේ තමයි හිත හරි වේගෙන් වැඩ කරන්නේ. දෙවෙනි කාරණේ හැම වේගෙන් හිතන්නේ හිතන්න ඕනේ දේවල්ම නෙමෙයි. කොහොමත් ඒ වෙලාවට ඕනේ දේවල් නෙමෙයි. තුන්වෙනි කාරණේ අපිට ඕනේ දේ නෙමේ හිතන්නේ කාට ඕනේ දෙයිද කියලා අපි දන්නේ නැහැ. පාලනයක් නැහැ මෙතන. පාලකෙකුත් නැහැ. ඒතර මේ තමයි වර්තමාන අපේ මනස පිළිබඳ වාර්තා. ඉන් තවත් කාරණා මේකට එකතු කරන්න පුළුවන්. නමුත් මේ කාරණා දෙක තුනෙන් අපි මේ වார்த்தාව ගැන වார்த்தාව සම්පූර්ණ කළොත් එතන මෙන්න අපේ හිතේ தત્ත්වය. අපි කාගේ මනසේ වර්තමාන ස්වභාවයේ මෙන්න. එතන මෙහෙම හිතක් එක්කයි අපි මෙච්චර කාලයක් කටයුතු කළේ. ජීවත් වුණේ, ඉගෙන ගත්තේ, හම්බ කළේ, අනිකුත් කාර්යයන් කළේ මෙහෙම හිතක් එක්ක. මොහොතකට කල්පනා කරන්න ඔබට ඉන්නවා නම් කවුරු හරි උදව්වට කෙනෙක්, සහායකෙක්, සහායිකාවක්, එහෙම නැත්නම් කටයුතු කර දෙන්න කෙනෙක්, කවුරුන් හෝ සේවකෙක්, සේවිකාවක් ඔබේ සියලුම කටයුතු කර දෙන්න, ගෙදර කටයුතු, රාජකාරී, ඒ හැම දෙයකටම උදව්වට. එතකොට ඒ ඉන්න සහායකයා හෝ සහායිකාව, ඒ සේවකයා හෝ සේවිකාව ඔබ කියන දේ නෙමෙයි නම් කරන්නේ. ඔබ එපා කියන දේ නම් කරන්නේ. කරන්න කියන දේ කරන්නේ නැත්තම්. ඉන්න කිව්වොත් දුවනවනම්. එන්න කිව්වොත් යනවනම්. අහවල් දේ කරන්න කිව්වොත් ඒ දේ නොකර නොකියු දේවල් කරනවනะ. කුමක්ද தত্ত্বය? කුමක්ද ඒ හැකියාවි தত্ত্বය, ඒ গিදර தত্ত্বය කුමක්ද ඔබේ තීරණය? ඔබ කී දවසක් ඒ බඳු සේවකෙක් සේවිකාවක් තබාගෙන ඉන්නවද? ඒ තනතුරු අවුරුදු 10ක් 15ක් නෑ. එක අවුරුද්දක්වත් තබා ගන්න එකක් නෑ. එක දවසක්වත්. මොකද එහෙම වැඩ කරන්න බෑ. කරන්නෙම බාධා. නමුත් අවාසනාවකට උපතේ සිට අද දක්වාම එහෙම හිතක් එක්කයි අපි මේ සියලුම කටයුතු කළේ. ඉතින් ඒ එක්තරා විදිහක ජයග්‍රහණයක්. අපේ ජයග්‍රහණයක්. මෙහෙම හිතක් එක්ක මේ පවන කාලයක් මේ කටයුතු කිසියම් දුරකට හරි සාර්ථකව කරගත්තා කියන එක ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම අපි යම්තාක් ජීවිතේ අසාර්ථක වීම, පරාජයන්, අසමර්ථ වීම, ප්‍රශ්න ගැටලු වලට මුහුණ දුන්නා නම් ඒ මුහුණ දුන්නේත් මේ හිත නිසාමයි. වෙන කවුරුවත් නිසා නෙමෙයි, අපේම හිත නිසා. ඉතින් සාමාන්‍ය අදහස නම් මේ හිත මෙහෙම තමයි. මේ තමයි හිතේ හැටි. එහෙම තීරණයකට කෙනෙක් ආවොත් එයා එතනම නවතින. මේ තමයි හැටි කිව්වොත්, මේ තමයි ස්වභාවය කිව්වොත් වෙනසක් කරන්න ඕනේ නැහෙනි. ස්වභාවය කිව්වට පස්සේ ස්වභාවය නම් එය ඒ පිළි අරගෙන ඉන්න එකයි තියෙන්නේ. ස්වභාවයක් වෙනස් කරන්න බෑ. හැබැයි මේ නෙමේ හිතේ ස්වභාවය. මේ නෙමේ හිතේ ස්වභාවය. හිතට වැරැද්දක් වෙලා තියෙනවා. ඒ නිසයි මේ සියල්ලම කණපිට හැරිලා තියෙන්නේ. කණපිට හැරුණු හිතක් නැවත උඩුකුරු කිරීමේ අභ්‍යාසයකයි අපේදී සිටින්නේ. ඒ කළ හැකි දෙයක්. දැන් හිතේ හැටි මේක නම් අපිට මොනවත් කරන්න බෑ. නෑ, මේ නෙමේ හිතේ හැටි. කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාවේ මුල සිට අගටම සිතිවිලි වලින් යෝගියා බැටකනවා. එනේන සිතිවිල්ල අර අවධානය භාවනාවෙන් ඉවතට ගන්න. ඉතින් නැවත උත්සාහයෙන් ඒ සිතිවිල්ල අයින් කරලා භාවනාවට යොමු කරන්න වෙනවා. ඉතින් මේ විදිහට මේ සිතිවිලි කොපමණ බලවත්ද කියන එක කෙනෙකුට තේරෙනවා. මේ සිතිවිල්ලකට කොහොමද මෙහෙම බලයක් ආවේ? පුද්ගලයෙකුට වැඩිය බලයක් කොහොමද සිතිවිල්ලකට ආවේ? මතක් වුණු ගමම්ම අතීතය සම්පූර්ණයෙන් වර්තමානයේ අමතක වෙලා යනවා. වර්තමානයේ මොනවා කරමින් හිටියත්, ආහාර ගනිමින් හිටියත්, කතා කරමින් හිටියත්, සවන් දෙමින් සිටියත්, භාවනා කරමින් සිටියත්, වාහනේ පදවමින් සිටියත්, ඒ සියල්ලම අමතක වෙනවා අතීතේ මතක් වුණාම. ඒ අතීතයත් ඊයේ අතීතය පෙරේද අතීතයේම වෙන්න ඕනේ. බොහෝම ඈත අතීතයේ මතක් වුණත් එහෙම තමයි. ඉතින් එතින්දී අපි කියනවා මේ අතීතය හරි බලවත්. මේ අතීත මතක කියනේම හරි බලවත්. ප්‍රබලයි. ඉතින් ප්‍රබල අතීත මතකයන් ගැන කතා කරනවා. මනෝවිද්‍යාවත් කතා කරනවා. ඒ අතීත මතකයන් නිසා කොපමණ දුකක් විඳිනවද? කොපමණ අසහනයක්, පීඩාවක් අත්දකින්නවද අතීත මතකයන් නිසා? එහි සීමාවක් නැහැ. අතීතයට තරහ ගැනීමේ සීමාවක් නැහැ. එකපාරක්ද දෙපාරක්ද අතීත මතකයකට අපි තරහ අරන් තියෙන්නේ? එක මතකයකට සියලුම මතක පැත්තකින් තියන්නේ එක මතකයකට. කීවාරයක් කෝප වෙලා තියෙනවද, කීවාරයක් හූල්ලලා තියෙනවද, අඬලා තියෙනවද, සුසුම් හෙළලා තියෙනවද, ශෝක කරලා තියෙනවද, බියටපත් වෙලා තියෙනවද? ඉතින් අපිව බය කරන්න තරමට මතකය බලවත්. යෝධයෙක් වගේ ඉන්න මේ අඩි 5ක් 6ක් උස කිලෝ 50ක් 60ක් 70ක් බර බොහෝ දැනුමක් තියෙන, ධනයක් තිබෙන, සම්බන්ධතා තියෙන, බලය තියෙන පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම තැති ගන්නවන්න තරමට මේ පුංචි සිතිවිල්ලක් බලවත්. එබඳු පුද්ගලයෙක්ව අඬවන්න පුළුවන් සිතිවිල්ලකට, කුපිත කරවන්න පුළුවන් සිතිවිල්ලකට. ඒ තමයි අපේ වර්තමාන තත්ත්වය. එතකොට මේ අද අද ස්වභාවය නෙමෙයි, මේ හැමදේම මෙහෙම තමයි. ඉතින් අපි හිතනවා අපිට වැඩිය සිතිවිලි බලවත්, අපිට වැඩිය මේ මනස බලවත්, මතකයේ බලවත්, අපි දුර්වලයි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ සියල්ල කුඩු යටිකුරු වෙලා තිබෙන්නේ. අප සිටින්නේ දෙපයින් සිටගෙන නෙවෙයි, ඔළුවෙන් හිටගෙන. ඒතර ඔළුවෙන් හිටගෙන ඉන්නකොට අපි දුරවලයි, ඕනි වෙලාවක වැටෙන්න පුළුවන්. කොයි පැත්තට වැටේද කියන්න බෑ ඔළුවෙන් හිටන් ඉන්න කෙනෙක්. ඉදිරියට වැටේද, පිටුපසට, වමට, දකුණට, ඕනෑම පැත්තකට වැටෙන්න පුළුවන් පුංචි තල්ලුවකින්. ලොකු සුලි සුළඟක් අවශ්‍ය නැහැ, පුංචි, තාම පුංචි බලයකට පුළුවන් ඔළුවෙන් හිටන් ඉන්න කෙනෙක්ව වට්ටවන්න. අපේම ජීවිතය ඇතුලේ, අපේම මනස ඉදිරියේ අප සිටින්නේ ඔළුවෙන් හිටගෙන. ඒ නිසා අපිට ඇත්ත නෙමෙයි පේන්නේ, සියල්ල අනිත් පැත්තට පේන්නේ. ඒ හැබැයි අපි හිතනවා ඒ අපිට පේන විදිය තමයි හරි. බුදුදහමේ මේ සිතිවිලි වලට බොහෝම ලස්සන, ඒ වගේම අර්ථවත්, සරල නමක් දෙනවා මේ මතකයන්ට, සිතිවිලි වලට. එබඳු අර්ථාන්විත සරල නමක් මොනම මනෝවිද්‍යාවකවත් සිතිවිලි වලට දීලා නැහැ. මොනම දර්ශනයකවත් දීලා නැහැ. බුදුදහම සිතිවිලි හඳුන්වන නමයි. බුදුදහම සරලව මොකද්ද කියන්නේ? මේවා ආගන්තුකයන්. සිතිවිලි සහ මතකයන් යනු අමුත්තයි. ආගන්තුකයන්. ඕනෑම අමුත්තෙක්ගේ ස්වභාවය තමයි ඇවිත් යන ගතිය. කොහෙන් ආවද, කොහාට ගියාද කියන්න දන්නේ නැහැ. ඒ අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නේ කෙනෙක් ආ බව, ටිකක් වෙලා සිටි බව, ඉන්පසුව කියා හෝ නොකියා නික්ම ගිය බව. එපමණයි. ඒ තමයි අමුත්තන්ගේ ස්වභාවය. කොහි සිට පැමිණියාද, කොයිබට ගියාද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපිට දැනගන්න ඕනෙත් නැහැ. ඒ නේ නමුත්තු ගැන ඒ විස්තර අපිට අවශ්‍ය නැහැ. මේ තමයි අමුත්තන්ගේ ලක්ෂණය. ආගන්තුකයෙක්ගේ ස්වභාවය මොකද්ද? පැමිණෙනවා. කිසියම් කාලයක් රැඳී සිටිනවා. අනතුරුව නික්ම යනවා. ඒතර හැම සිතිවිල්ලකම හැම මතකයකම ලක්ෂණයේ මෙන්න එනවා මතු වෙනවා මතක් වෙනවා ටික වෙලාවක් ඒ මතකේ රැඳෙනවා හිතේ ඒ සිතිවිල්ල හිතේ පවතිනවා අනතුරුව අමතක වෙලා යනවා ඒ අමතක වෙලා යනවා කියලා කිව්වහම මේ කොහාටද ගියේ කියලා අපිට කියන්න බෑ මේ එන සිතිවිලි කොහාටද ගියේ කොහින්ද ආවේ ඒවා කියන්න අපි දන්නේ නැහැ අපිට දැනගන්න ඕනෙත් නැහැ දැනගන්න හැකියාවකුත් නැහැ. ඔය නේනා මුත්තු පිළිබඳ ඒව හොයන්න ගියොත් එහෙම අපිට අපේ වෙන වැඩක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ අනවශ්‍ය වැඩක්. හැබැයි මේ හැම සිතිවිල්ලක් පිළිබඳවම මූලිකම කාරණේ තමා මේවා අමුත්තන්සේ පැමිණ අමුත්තන්සේ නික්ම යනවා. හැම සිතිවිල්ලක් ඒ නිසා දහම කියන මේවා ආගන්තුකයන් ආගන්තුකයන්ට සේ සලකන්ඩ සිතිවිලි වලට ආගන්තුකයන්ට සේ සංග්‍රහ කරන්න එන්න කියන්න වාඩි වෙන්න කියන්න ඉන්න කියන්න යන විට සමුදෙන්න නවත්ත ගන්න හදන්න එපා. නවත්ත ගන්න බෑ. ඒ වගේම එන්න නොදී ඉන්නත් බෑ. දැන් මෙහෙ විදිහට අපිට සිතිවිලිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් එතන ප්‍රශ්නයක් නෑ. මොන සිතිවිල්ල ආවත් අමුත් එක්ක ආවා අමුත් එක්ක ඉන්නවා ගැටේ අමුත්තත් මොනවා වුණාද දන්නේ අපි. ඒ ආයෙත් අමුත් එක්ක එනවා. ඒ අමුත්තත් ටික වෙලාවක් ඉන්නවා. ඒවා මේවා කියනවා. තේන අමුත්තු නිහඬව ඉන්නේ නැහැ නේ යම් යම් දෙයි කියනවා. ඒ වටත් අපිට පුළුවන් ඇහුම්කන් දෙන්න. හැබැයි ඒවා කරන්න අවශ්‍ය නැහැ. අමුත්තු කියන දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඒ වටත් ඇහුම්කන් දීලා නිහඬව ඉන්න පුළුවන්. මෙබඳු භාවනාවක් තමා බුදු දහම මේ සිතිවිලි සම්බන්ධයෙන් අපට හඳුන්වා දී තිබෙන්නේ. බුදු දහම අපිට කියන්නේ මොකද්ද? පත්වෙන්න ඔබ ගෘහ මූලිකයා බවට. සිහියෙන් සිටින මොහොතේ ඔබයි ගෘහ මූලිකයා. මේ ඔබේ ගෙදර ඔබේම ගෘහය ඔබේම නිවස ඔබයි ගෙහිමියා යම්තාක් දේවල් මේ ගෘහය තුළට පිවිසෙනවා දේ සියල්ලම ආගන්තුකයන් සිතිවිලි විතරක් නෙමෙයි ශබ්ද කන් දෙකෙන් ඇතුල් වෙන ශබ්ද ආගන්තුකයන් කායික වේදනා ආගන්තුකයන් ඇහැට පේන රූප අමුත්තන් මේ අමුත්තන් පිවිසෙනවා ඔබ නැමැති ගෘහය තුළට මේ හැම දොරකින්ම. ශබ්ද නැමැති අමුත්තන් කන් දෙක නැමැති දොරටුවෙන් ඔබේම ගෘහයට එනවා. එතකොට වර්ණ සහ හැඩ නැමැති අමුත්තන් ඔබේ ඇස් දෙක හරහා ඔබේ ගෙදරට එනවා. සංවේදනා නැමැති අමුත්තන් සීතල රස්නේ බඩගින්න පිපාසය වේදනා මේ සියල්ලම ශරීරයේ හරහා ඔබ ඒ කුටියට එනවා. සුවඳත් ඒ වගේ රසත් ඒ වගේ ඊළඟට සිතිවිලිත් ඒ වගේ. මේ සියල්ලම අමුත්තන් ආගන්තුකයන් ඇවිත් යනවා. ඔබයි ගෙහිමියා ඔබයි ගෘහ මූලිකයා. එතන මේ ඔබේ ඇත්ත తත්වය මෙයයි. ඔබයි ගෘහ මූලිකයා මේ ඔබේ ගෙදර. ඒ අමතක කරන්න එපා. දැන් සිහිය නැත්තම් වෙන්නේ අපිට අපේ ඇත්ත తත්වය අමතක වෙනවා. අසිහියෙන් කරන්නේම අමතක කිරීම. අපිට අමතක වෙනවා අපේ සැබෑ මූලික ස්වභාවය. මූලික ස්වභාවය නම් මේ අපේ තමයි ගෘහ මූලික. ඒ අමතක වූ සැනින්ම මොකද්ද වෙන්නේ? අර අතීත මතක වලට පුළුවන් වෙනවා අපිව අතීතයට එක් කියන්න. එතන අපි අපේ ගෙදර දාලා යනවා වෙන කොහට හරි. අර මතකේ ඇවිල්ලා අපි අඬ ගහනවනේ, අත වනනවා. ඉතින් අපි යනවා. අපි යන්නේ අපේම ගෙදර දාලා. එතන අපි අපේ ගෙයින් එළියට බැස්ස ගමන්ම අපි දුබල වෙනවා. ඉතින් අපිට ඊට පස්සේ බලයක් නැහැ, අයිතියක් නැහැ, හැකියාවක් නැහැ. දැන් අපි ඉන්නේ අනුන්ගේ ගෙදර. එතෙන්ට ගියාම එයා කියන විදිහට ඉන්න වෙනවා. ඒ අතීත මතකයන් කියන විදිහට අපිට ඉන්න වෙනවා. එයා අඬන්න කිව්වොත් අපිට අඬන්නට වෙනවා. hina වෙන්න කිව්වොත් hina වෙනවා. කෝප වෙන්න කිව්වොත් කෝප වෙනවා. බය වෙන්න කිව්වොත් බය වෙනවා. ඉතින් මේ සියල්ලම කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ලටම හිස නමන්න ආවනත වෙන්න සිද්ධ වෙනවා අපිට. අප සිටින්නේ ඔවුන්ගේ ගෙවල් වල නම් අපි ඒ අයගේ සේවකයන්. ඒ තමයි ඔන්න තාත්තේ. දැන් අපි ওই මනස පිළිබඳ කළ වார்த்தාවේ වෙලා තියෙන එකයි. එහෙම වෙලා තියෙන්නේ අපිට අපි ඉන්නේ අපේ ගෙදර නොවන නිසා. අපි ඉන්නේ ඒ සිටිවිලි වල. සිටිවිලි ඇතුලේ ඒගොල්ලන්ගේ ගෙවල් වල. අතීතේ. අපිට අයිති නෑ. දැන් අතීතේ පිළිබඳ දහම බොහොම ලස්සනට කියන්නේ අතීතේ anu අපට අයිති දෙයක් නෙමෙයි. ඔය මතක කියන ඒවා අපිට අයිති නෑ. එදා අයිතිව තියෙන්න ඇති, නමුත් අද අයිති අයිතිවාසිකම් කියන්න බෑ අපිට. අද අපි අතීතයට ගිය ගමන්ම සිතවිල්ලක් එක්ක සිහිය නැතිකම නිසා අපිපත් වෙනවා අමුත්තන් බවට. සිතවිලි මතකයන්පත් වෙනවා අයිතිකරුවන් බවට. එතනදී අපි දුබලයි, සිතවිලි ප්‍රබලයි. දැන් ඔය අපි හිතුවට සිතවිලි ප්‍රබලයි, අපි දුබලයි කියලා, එහෙම වෙන්නේ අපි අපේ තැන ඉන්නේ නැති නිසා. ඕනෑම මතකයක්, ඕනෑම මතකයක් අපි වඩවන්ට පුළුවන්. ඕනෑම මතකයක් එහෙම ප්‍රබල වෙලා තියෙන්නේ අපි ගිහිල්ලා අපිට අයිති නැති තැනක ජීවත් වෙන නිසා. අතීතයේ ජීවත් වෙන කෙනා ජීවත් වෙන්නේ Tamanta අයිති තැනක නෙමෙයි, අනුන්ගේ තැනක, අතවැසියෙකුසේ. ඒ අතීතයට දොස් කියනවා, උපදෙස් හොයනවා. කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? කොහොමද මේ අතීතය වෙනස් කරන්නේ? අතීතය මකන්නේ කොහොමද? මේ සිතිවිලි අයින් කරන්නේ කොහොමද? ලොකු මනෝවිද්‍යාවක්. හැබැයි බුදුදහම් බොහොම සරල, බොහොම සරල උපදේශයක් දෙන්නේ ඉන්න වර්තමානයේ. වර්තමානයේද ඔබේ ගෙදර වර්තමානයයි. මේ මොහොතයි ඔබේ නිවහන. මෙතන ඉන්න. වර්තමානයේ කෙනෙක් සිටිනවා නම් අර සියලුම සිටිවිලි පත් වෙනවා අමුත්තන් බවට. ඒගොල්ලන්ට බෑ ඒ කරණම් ගහන්න. ඇවිල්ලා යයි එපමණ. එන්න කියයි අපිට අතීතයට ආරාධනා කරයි. අතින් අල්ලගෙන ඇදගෙන යන්න හදයි. හැබැයි සිහියෙන් නවතින්න. සිහියෙන් නවතින්න. සිතවිලි වලට ඇවිත් යන්න ඉඩ අරින්න ඔබ ඉන්න තැනම ඉන්න. හරියට හුස්මට ඇවිත් යන්න ඉඩ දෙනවා වගේ. දැන් ඒ භාවනාවේදී ආනාපානසති භාවනාවේදී අපි පුහුණු වෙන්නේ ඒයි. හුස්මට ඇවිත් යන්න ඉඩ දෙනවා. අපි කොහෙවත් යන්නේ. ආස්වාසයේසේ පැමිණෙන හුස්ම ප්‍රස්වාසයේසේ නික්ම යනවා. මේ දෙකේදීම අපි එක වගේ ඉන්නවා. ආස්වාසයේදී ප්‍රස්වාසයේදී. ඒ වගේ අපිට ඉන්න පුළුවන් ශබ්දත් එක්ක. වේදනාවයි රූපත් එක්ක මතකයන් එක්ක අමාරුම දේ මතකයන් එක්ක නමුත් ඒ මතකයන් එක්කත් එහෙම ඉන්න පුළුවන් මම මේ ඉන්නේ 2015 මැයි 2 වෙනිදා තටේ කාලය අමතක කරන්න එපා ඊළඟට තැන මේ ඉන්නේ නිල්ලඹ මේ සිටිවිලි ඒ සිටිවිල්ල 2014ට සම්බන්ධ සිටිවිල්ල. තැන නුවරට සම්බන්ධ. එහෙම නැත්නම් කොළඹට, එහෙම නැත්නම් වෙන රටකට. එතකොට මේ තමන්ගේ කාලය සහ අවකාශය ස්ථාවර කරගන්න මම කොතනද ඉන්නේ? තැනයි වෙලාවයි. අන්ට එන සිටිවිලි හඳුනා ගන්න. මේ සිටිවිල්ල මොන කාලයටද ඇති කොතෙන්ටද සම්බන්ධ. ඒකට මෙතෙන්ට නෙමෙයි මේ මොහොතටත් නෙමෙයි. ඒ හඳුනා ගැනීම තුලම ඒ සිටිවිලි අතුරුදහන් වෙලා යනවා. ඒ සිටිවිලි වාෂ්ප වෙලා යනවා. සිහියේ ආලෝකයේ වැටෙන්ට වර්තමානයේ එළිය වැටෙන්ට අතීත සිතවිලි නැමැති සෙවණැලි අතුරුදහන් වෙලා යනවා. අපි මොනවත් කරන්න ඕනේ නැහැ. සටන් කරන්න, සිතවිලි නැති කරන්න, මකලා දාන්න. ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. වඩ වඩාත් සිහියෙන් ඉන්න. වර්තමානයේ ඉන්න. තමන් ඉන්නේ කොතනද? මොන වෙලාවේද කියන කාරණය ගැන හොඳ අවධානයකින් ඉන්න. ඒතරේ වර්තමාන මොහොතේ තමන්ගේ පදිංචිය ස්ථාවර කරගන්න තමයි ඔය ආනාපාන සති භාවනා පුහුණු වෙන්නේ. හැම හුස්මක්ම ඇතුල් වෙන්නෙත් හැම හුස්මක්ම පිට වෙන්නෙත් මේ වර්තමාන මොහොතේ. හැම හුස්මක්ම. ඊට කෙනෙකු හුස්මත් එක්ක ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ වර්තමාන. ඊට හැම ආස්වාදයකින්ම ඔබ සජීවී කෙනෙක් බවට පත් වෙනවා. දැන් හුස්මෙන් පුළුවන් කෙනෙක්ව ජීවත් කරවන්නේ සජීවී කෙනෙක් වෙනවා. හුස්ම නැති වෙච්ච ගමන් අජීවී. ඒ හුස්ම ගැන සිහියෙන් ඉන්නකොට ඔබ වර්තමානයේ සජීවී කෙනෙක් බවට පත් වෙනවා. හුස්මට පුළුවන් ඔබ සජීවී කෙනෙක් කරන්න සිහියෙන් ඔබ සිටින විට ඔබ වර්තමානයේ සජීවී කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් නැත්තම් වර්තමානයේ අජීවී කෙනෙක් විදියටත් ඉන්න පුළුවන්. සිහිය නැත්තම්. අතීතයේ සජීවී කෙනෙක් විදියට ඉන්නත් පුළුවන් සිහිය නැති විට. ඒ දෙකම නෙමෙයි සැබෑ ජීවත් වීම කියන්නේ වර්තමානයේ සජීවීව ජීවත් වෙන්න. වර්තමානයේ කෙනෙකු සජීවී වන විට සියලුම අතීත මතකයන් අජීවී බවට පත් වෙනවා. සිතවිලි අජීවී දේවල් බවට පත් වෙලා යනවා. ඒවා හෙවණැලි බවට පත් වෙලා, ඡායා බවට පත් වෙලා, දුර්වර්ණ වෙලා, මැකිලා අතුරුදහන් වෙනවා. තිබුණත් එකයි නැතත් එක. තව දුරටත් සිතවිල්ලකට බැහැ ඔබව නටවන්න. මෙතෙක් කාලයක් සිතවිලි අපව නැටෙව්වා. අපි රූකඩසේ නැටුවා සිතවිල්ලෙන් සිතවිල්ලට අදින නූලට අනුව මක් නිසාද අපි හිටියේ අපේ ගෙදර නොවන නිසා පළවෙනි වතාවට කල්යාණ මිත්‍රවරුනි ඔබ පැමිණ තිබෙනවා ඔබේ නිවස කරා ආපසු ତතර භාවනාව යනු ගමනක් නම් ධර්ම මාර්ගයේ යනු ගමනක් නම් ඒ ගමන කොහාටද ගමන් කරන්නේ ඔබේම සැබෑ නිවහනට අපිට ගෙයක් තියෙනවා, බොහොම ආරක්ෂිත ගෙයක්. කාටවත් කරදර කරන්න බෑ ඇවිල්ලා ඒ ගේ ඇතුළට. නිරුපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන් ගෙයක්. හඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, ඒ සියලුම ශෝක කිරීම, වැළපීම්, හැඬීම්, දුක්වීම් වලින් නිරුපද්‍රිතව, ඒ වගේම ගැහැටක් ගැටලුවක් වෙන්නේ නැතුව, නොහඬා ශෝක නොකර, බියටපත් නොවි තැතිගන්නේ නැතුව, නිරුපද්‍රිතව සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගෙයක් අපිට තියෙනවා. නමුත් එහෙම ගෙයක් තියෙන බවවත් දන්නේ නැතුව අපි දැන් ඒ ගෙයින් ගව් ගානක් ඈත අපිට අයිති නැති කොහේ හරි කාන්තාරයක ජීවත් වෙනවා. ඒ නිසයි මේ සියලුම දුක්, ඒ නිසයි මේ සියලුම ගැටලු, ඒ නිසයි කෙනෙකු තමන්ගෙම සිතින් බැටකන්නේ. මෙතන හිත වෙනස් කරන්න දෙයක්වත්, සිතවිලි හදන්න දෙයක්වත්, සිතවිලි ලස්සන කරන්න දෙයක්වත් නැහැ. කළ යුතු එකම දේ ආපහු හැරෙන්න, ආපහු එන්න. ඒතර භාවනාව යනු ආපසු එන ගමනක්. තමන් කරා තමන්ගෙම මහ ගෙදරට, මුල් ගෙදරට එන්න. ඇවිත් වර්තමානයේ පදිංචි වෙන්න. ඔබ වර්තමාන මොහොතේ පදිංචි වුණොත් ඔබ නිරුපද්‍රිතයි. 100%ක්ම නිරුපද්‍රිතයි. මේ වර්තමානයේ පදිංචි වීමට තමා සතිපට්ඨාන කියලා කියන්නේ. සතිපට්ඨාන, සතිය කියන්නේ සිහිය, අවධානය. පට්ඨාන කියන්නේ පිහිටවා ගන්නවා. ඒතර වර්තමානයේ ඔබේ ජීවිතයේ පිහිටවා ගන්නවා නම් ඒ තමා සතිපට්ඨානයි. ඒතර දැන් අපි සිහිය තියෙනවා, යනවා, ආපහු සිහිය එනවා. ඒ තමා පුහුණුව. එහෙම පුහුණු වෙලා පිහිටවා ගන්න සිහිය සම්පූර්ණයෙන් වර්තමානයේ. කොහේ හිටියද? ඒතර තවදුරටත් අතීතය ප්‍රබල නැහැ. අතීතයට බැහැ වර්තමානයේ ඉන්න කෙනෙක්ව නටවන්න. ඒතර ඔබ නිදහස්. සම්පූර්ණයෙන්ම නිදහස්. මොනවත් නැති කරේ නැහැ. ඒත් හොඳට තේරුම් ගන්න, මේ භාවනාදී අපි මොනවත් නැති කරන්න යන්නේ නැහැ. හිත නැති කරේ නැහැ. සිතිවිලි නැති කරේ නැහැ. රූප නැති කරේ නැහැ. ශබ්ද නැති කරේ නැහැ. හුස්ම නැති කරේ නැහැ. දැන් ඒව නැති කරන්න හදන්න එපා. දැන් බොහෝ දෙනෙක් සමහරට භාවනා කරලා අහන ප්‍රශ්නයක් තමයි, තාම ශබ්ද ඇහෙනවා, තාම සිතිවිලි එනවා, කොහොමද මේවා නැති කරන්නේ? මේ අමුත්ත නැති කරන්න අවශ්‍ය නැහැ. ඇයි අපිට අවශ්‍ය ආගන්තුකයන්ව නැති කළා දාන්න? ඒ අනවශ්‍ය කාරණේට කාලය නාස්ති කරන්න එපා. ඒ වෙනුවට ඔබ ඉන්න ඔබට අයිති තැන. ඔබ ඔබට අයිති තැන ඉන්නවා නම් කිසි කෙනෙකුට බෑ ඔබට කරදර කරන්න. එනිසා වර්තමාන මොහොතේ කෙනෙකු සිහියෙන් ඉන්නවා නම් ඒ මොහොතේ දැනෙනවා අප්‍රමාණ නිදහසක්. මොන දේ ඇහුණත්, මොන දේ දැක්කත්, මොන දේ මතක් වුණත්, ඒ සිතිවිල්ලට, රූපයට, ශබ්දයට බෑ නිදහස අහිමි කරන්න. ත්‍රිමේ පුහුණුව සම්පූර්ණේ මේ සඳහා. ආනාපාන සතිය වේවා, හුස්ම ගැන අපි සිහියෙන් ඉන්නේ මොකටද? වර්තමානයේ ඉන්න, මෙතන ඉන්න. ත්‍ර සක්මන් භාවනාව අපි ඇවිදිනවා. සාමාන්‍යයෙන් අපි ඇවිදින්නේ මෙතනින් කොතෙන්ට හරි යන්න. හැබැයි සක්මන් භාවනාව තියෙන්නේ එතනින් මෙතෙන්ට එන්න. අපි මෙතන නෑ, ඉන්නේ වෙන කොහේ හරි. ඉන්න තැනින් ආපහු මෙතෙන්ට එන්නයි අපි සක්මන් භාවනාව කරන්නේ. ඒතර තබන තබන පියවරකින්, ඉදිරියට තබන හැම පියවරකින්ම අපි සිටිය යුතු තැනට ආපහු එනවා. තොට වර්තමානයේ පදිංචි වෙන්න. ඒ තමයි ඉලක්කයේ භවනාවේ සතිපට්ඨානය. එය නිරුපද්‍රිතයි. එයයි ඔබේ සැබෑ නිවහන. එතනයි ඔබේ කෙම්බිම, කිසිම දුකක්, ශෝකයක්, කනගාටුවක් වැළපීමක් නැති. හැම දිනාටම තෙරුවන් සරණයි.